Garu udai gamam pilamantuma.
Garu mulasanaruda mantritumani horu allanna aapu aanduwa 2015 janawari 9 winda balayata patwela hariyatama dina 49 ekin maha bankuwe maha kollakama 2015 february 27 winda sidu kala etan patan me වංචාව දිගින් දිගටම සිදු වුණු බව තමයි මේ වාර්තාවෙන් පැහැදිලි වෙන්නේ. මෙවැනි මහා අපරාධයක් කරන්න විදේශිකයෙකු වුණු අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙනල්ලා මහා බැංකුව අධිපති තනතුරේ වාඩි කරවන්නේ අගමැතිතුමා. ඉතිහාසයේ පුරා මුදල් අමාත්‍යවරයාට හිමි වෙන මහා බැංකුව අගමැතිවරයාට ගැසට් කරව ගන්න කටයුතු කරන්නේ අගමැතිතුමා. ඒ අනුව මේ මේ මහා මංකොල්ලේ සැලසුම් කරන්නේ අගමැතිතුමායි කියන බව ඉතාම හොඳින් තාවුරු වෙනවා. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඒ මම විතරක් නෙවෙයි කියන්නේ. ජනාධිපතිතුමා ප්‍රකාශ කරනවා මම මේකට විරුද්ධ වුණා. ඒ අවස්ථාවේ මේ පත්වීම පිළිබඳ වගකීම මම බාර ගන්නවා කියලා අගමැතිතුමා එම වගකීම බාරගත්තායි කියන එක ජනාධිපතිතුමාම ප්‍රකාශ කරනවා. එහෙනම් මේ මහා මංකොල්ලේ සැලසුම් කළ මහා මොලකරු අගමැතිතුමා නොවන්නේද යන ප්‍රශ්නය අපිට මතුවෙනවා. ලෝකේ ප්‍රථම වතාවට තමයි මෙවන් දෙයක් රටේ අගමැතිවරයාගේ මැදිහත් වීමෙන් සිද්ධ වෙන්නේ. මම හිතනවා ඒක ගිනස් වාර්තාවක් බවට පත් වෙලා ඇති. අපිට මතකයි අගමැතිතුමා ප්‍රකාශ කළා අර්ජුන් මහේන්ද්‍රන් කියන්නේ විශ්වාසවන්ත පුද්ගලෙක්, මගේ හිතවතෙක්, සිංගප්පූරුවේ විවාහ උත්සවයකට ගියත් මගෙන් අහලා මට ඌව ඕනෑම අවස්ථාවක ගෙන්නා ගන්න පුළුවන් කියලා. දැන් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අධිකරණයට අර්ජුන් මහේන්ද්‍ර මැතිතුමා ඕන වෙලා තියෙනවා. එහෙනම් ජනාධිපතිතුමා දැන් තමන්ගේ අගමැතිවරයාට අණ කරන්න ඕනි සිංගප්පූරුවට ගිහිල්ලා හරි වහාම අර්ජුන් මහේන්ද්‍රන්ව ලංකාවට අරන් එන්න කියලා. ඒ වගේම එතුමා අණ කරන්න ඕනි අරන් එන්න බැරි නම් ඔබතුමා සිංගප්පූරුවෙම නතර වෙන්න කියලා. එහෙම වුණොත් ජනාධිපතිතුමාගේ නව අගමැතිවරයෙක් පත් කරගැනීමේ සීනයත් සැබෑ කරගන්න පුළුවන් වේවි. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ බැඳුම් කර පිළිබඳ ජනාධිපති කොමිසම ආවරණය කරන්නේ 2015 පෙබරවාරි 1 වෙනිදා ඉඳන් 2016 මාර්තු 31 දක්වා සිදු වූ වංචාවන් සොයා බැලීමයි. නමුත් අර්ජුන් මහේන්ද්‍රන් තවත් මාස 3ක් මහ බැංකුව අධිපති ඉදිරියට කටයුතු කළා. ඒ කියන්නේ 2016 ජූනි මාසේ 30 වෙනිදා දක්වා. එහෙමනම් 2016 අප්‍රේල් 1 වෙනිදා සිට 2016 ජූනි 30 දක්වා අර්ජුන් මහේන්ද්‍රන් විසින් කළා වූ ක්‍රියාකාරකම් පිළිබඳ මේ වාර්තාවෙන් ආවරණය වෙන්නේ නැහැ. ඒ නිසා මම හිතනවා මහා බැංකුවේ සිදු වූ මේ මහා වංචාවේ දිගු හැරුම ගැන අවබෝධයක් ලබා ගන්න නම් ජනාධිපතිතුමා මේ කාලේ ආවරණය වීමට අනිවාර්යයෙන්ම දෙවන ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කළ යුතුයි. වඩාත් හොඳයි 2016 අප්‍රේල් 1 වෙනිදා සිට 2017 දෙසැම්බර් 31 දක්වා කාල පරාසයම ආවරණය වීමට දෙවන ජනාධිපති කොමිසම පත් කරනවා නම්. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මෙම වාර්තාවට හසු නොවන කාලය තුලදී 2016 අප්‍රේල් මාසේ පර්පෙචුවල් ට්‍රෙෂරිස් ආයතනයේ ලැබූ ලාභය රුපියල් මිලියන 4120යි. මැයි මාසයේදී මිලියන 790.8යි. ජූනි මාසයේදී මිලියන 409.4යි. මෙවැනි අසාමාන්‍ය ලාභයක් ලැබීමට නම් අනිවාර්යයෙන්ම වංචාව මාර්තු 31 කෙන් නොනවති ඉදිරි කාලයටත් ක්‍රියාත්මක වී තිබිය යුතුයි. ඒ නිසා දෙවෙනි ජනාධිපති කොමිසම පත්කිරීමෙන් පමණමයි මේ යුගයේ මෙවැනි අසාමාන්‍ය ලාභ ලැබීමට පර්පෙචුවල් ට්‍රෙෂරිස් වලට පුළුවන් වුණේ කෙසේද? ඒ සඳහා රජයේ ඉහළ තනතුරු දරන එක් එක් පුද්ගලයන්ගේ දායකත්වය වුණේ කුමක්ද කියන එක සොයා ගැනීම. ඇත්තෙන්ම මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ මම ඉදිරිපත් කරන ඉලක්කම් අපි කියන විදිහට මාස 3ට රුපියල් මිලියන 5320ක ලාභයක් ලැබලා තියෙනවා. මාස 3ට රුපියල් මිලියන 5320ක්. මේ ඉලක්කම නිවැරදිද ඊටත් වඩා වැඩි විය හැකිද කියන කාරණය පිළිබඳ මේ ගරු පාර්ලිමේන්තුව විසින් මූල්‍ය පාලන අධිකාරිය වශයෙන් මහා බැංකුවෙන් සහතික කිරීමක් ලබා ගත යුතුයි. ගරු කතානායකතුමනි, අපි මේ වචන හරඹ කරන්න පුළුවන්. අද හැමෝම මතු කරනවා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මැතිවරණයේදී නොමසුරුව වියදම් කරේ මේ බැඳුම් කර වංචාවෙන් උපයගත් ලාභය කියලා. එහෙමනම් මේ මාස තුනේදී උපයා තිබෙන රුපියල් මිලියන 5200ට අධික ලාභය මේ පුංචි මැතිවරණේ සෑම තැනම වියදම් වෙනවා වෙන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය තහවුරු කෙරෙන. ඒ නිසා වහාම මේ මුදල් රජයට පවරා ගැනීමට යූසුලුව ක්‍රියාත්මක වීමේ වගකීම පාර්ලිමේන්තුවටත් සැබෑ යහපාලන බලාපොරොත්තු වෙන සෑම දෙනාගේත් වගකීමක් කියන එක මම මේ ගරු සභාවට සිහිපත් කරනවා. ඒ වගේම ගරු මුලාසනාරුවේ මන්ත්‍රීතුමනි, මෙම 2018 ජනවාරි 3 වෙනිදා ජාතිය අමතමින් අතිගරු ජනාධිපතිතුමා ප්‍රකාශ කළ මේ වාර්තාවේ පිටු 1257ක් තිබෙන බව. මම මේ අන්තර්ජාලයට මුදාහැරිය අවස්ථාවේ මම පිටු ගණන් කරාම තිබේ 1154යි. මුද්‍රිත වාර්තාවේ තියෙන 1152යි. ඒ අනුව පිටු 103ක් හෝ 105ක් අතුරුදාන් වෙලාය කියලා අපි රට ඉදිරියේ කිව්වම ආණ්ඩුවේ ඇමතිවරු කිව්වා ජාතිය නොමග යවන්න එපා කියලා. නමුත් අතිගරු ජනාධිපතිතුමන් මම නිවැරදි තමන්ගේ ඇමතිවරු වරදී කියලා පිළි අරගෙන තමන් විසින් යම් යම් ලේඛන ප්‍රමාණයක් එයි තියෙන සංවේදීභාවය රාසභාවය සලකා ඉවත් කළායි කියලා සදාන් කරා. අද මුලාසනාරුවේ මන්ත්‍රීතුමනි, අපි එනකොට අපට CD තැටියක් ලැබුණා. CD තැටියේ අන්තර්ගතයේ මොකද්ද කියලා ලේබලයක්වත් අලවලා නැහැ. සමහරු අපිට කියනවා මේ මේකේ තියෙන්නේ ජනාධිපතිතුමා විසින් සංගවාගත්ත ලේඛන ටික තමයි මේකේ තියෙන්නේ කියලා. ඒක එහෙමද නැද්ද කියන්නේ අපි දන්නේ නැහැ. අපිට මේක කියවන්න අවස්ථාවක් නැහැ. මේ විවාදිත දේ ගැන කතා කරන්න හැකියාවක් නැහැ. ඒ නිසා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ CD පටය අධ්‍යයනය කිරීමෙන් පසු මෙයි අන්තර්ගත මෙතෙක් සංගවාගෙන තබා සිටි අප විසින් මහත් පරිශ්‍රමයෙන් හෙළි කරගත් ඒ ලේඛන පිළිබඳ තවත් පාර්ලිමේන්තු විවාදයක් පැවැත්විය යුතුයි කියලා අපි යෝජනා කරනවා. ඒ වගේම මුලාසනාරුවේ මන්ත්‍රීතුමනි, මේ කොමිෂන් සභා වාර්තාවේ 860 පිටුවේ සඳහන් වෙනවා perpetual treasuries සමාගම පිළිබඳ මහා බැංකුව විසින් සිදු කරන ලද විමර්ශන වාර්තාවක්. මම මේ වාර්තාව ඒක ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන report of the examination of perpetual treasuries limited. ඒ වාර්තාව අංක 1 ලෙස නම් කරමින් මම මේ සභාගත කරනවා. එම වාර්තාවේ 10 වෙනි පිටුවේ D කොටසේ අර්ජුන් මහේන්ද්‍රන් තම බලතල භාවිතා කරමින් තම බෑනවෙන අර්ජුන් ඇලෝසියස්ගේ සමාගමට මහා බැංකුවේ දෛනික දවශීලතා පහසුකම අවභාවිතා කරමින් රුපියල් බිලියන 41.98 මුදලක් ලබා දීලා තියෙන බව සඳහන් වෙනවා. Let me read that out, Your Honor. On 1st April 2016, PTL participated at the OMO auction to borrow 22 billion at 8% to cover the shortfall to settle the T-bonds received within brackets 36 billion at the auction for settlement on 1st April 2016. Further, PTL used the intraday liquidity facility to borrow rupees 19.98 billion throughout the day within brackets 1st April 2016. However, the company was unable to provide the required securities to secure the funding from the OMO auction amounting to rupees 11.1 billion and was fined a penalty of rupees 7.6 million. Garu Mulasanarude Mantrithumani, e wage ma meke ita pahedilo sakshi sandahan wenawa කොහොමද මාමා විසින් තමන්ගේ මහා බැංකු අධිපති තනතුර තමන්ගේ බෑනාගේ සුගතිය වෙනුවෙන් පාවිච්චි කළේ කියලා. එතකොට ගරු මේ දෙවිනි කොමිසමක් පත් කළොත් අනිවාර්යෙන්ම මේ අනිසලස උපයාගත්ත ලාභය රජයට අය කර ගැනීමට පමණක් නෙවෙයි, මේමා වංචාව සම්බන්ධයෙන්ද දඬුවම් ලබා දීමට කටයුතු කරන්න පුළුවන් වෙනවා කියලා අපි කල්පනා කරනවා. ඒ වගේම ගරු මූලාසනාරුවේ මන්ත්‍රීතුමනි, මේ වාර්තාවේ 19 වෙනි පිටුවේ දෙක වගන්තිය මේ කියනවා outright dealings of PTL with perpetual capital holdings private limited. අද මේ මහා බැංකු වංචාව පිළිබඳ ජනාධිපති කොමිසම විසින් ගණනය කරන ලද perpetual treasuries උපයාගත් ලාභය කියන එක ඇත්තෙම අවතක්සේරු කරන ලද ලාභයක්. එහෙම වෙන්නේ perpetual treasuries අපූර්ව වැඩක් කරනවා. තමන් මිලදී ගන්නා බැඳුම් කර තමන්ගේ මව් සමාගමට ලාභයක් රහිතව පාඩු පිට විකුණනවා. ඉන්පසු මෞසමාගම ඒ බැඳුම් කර ටික ඉහළ මිලකට විකුණලා ලාභේ ලබනු. දැන් මේ ලාභේ තියෙන්නේ perpetual treasuries වල නෙවෙයි, perpetual treasuries වල මෞසමාගමේ. ඒතොර මේ බැඳුම් කර සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමට ඒ මුදල හෙළි වෙන්නේ නැහැ. මේකේ කියන ආකාරයට PTL has carried out sell and buy deals with its holding company perpetual capital holdings private limited within bracket in abbreviation PCHL, which has resulted in capital gain of rupees 323.6 million to PCHL, that is the holding company, during the period from 1st June 2015 to 31st May 2016. මේ වංචනික ක්‍රියාවලිය පිළිබඳ දෙවන ජනාධිපති කොමිසමේ අවධානය යොමු කරනු ඇතැයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ වාර්තාව 2015 තමයි මහා බැංකු අධිපතිවරයාට ලැබෙන්නේ. දැන් මේ වාර්තාව ලබා දීලා වසර දෙකකට වැඩි මේ සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග මොනවාද කියන එක පිළිබඳ වත්මන් මහා බැංකු අධිපතිවරයා මේ ගරු සභාවට ගෙන්නලා ප්‍රශ්න කරනු ඇතී කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ මගහැරුණු පිටු ගැන කතා කරද්දි මූලාසන අරුවට මන්ත්‍රීතුමනි perpetual treasuries ආයතනයේ අධිපති අර්ජුන් ඇලෝසිය සමග දුරකථනයෙන් රහසේ උකුළු මුකුළු කරපු අසාමාන්‍ය ආකාරයෙන් දුරකථන ඇමතුම් ගත් මේ ගරු සභාවේ මන්ත්‍රීතුමන්ලාගේ නම් සඳහන් වුණා. මම කැමති නැහැ නම් සඳහන් කරන්න. මොකද ඒ උන් වැරදිකරුවන් නොවේ, උන්ට ප්‍රශ්නයක් ඇති කරන්න මම කැමති නැහැ. නමුත් අද සමාජයේ ප්‍රබල මතයක් තියෙනවා එම මන්ත්‍රීවරුන්ට වාහන, ඉඩම්, නිවාස ලැබුණා කියලා. ඒ පිළිබඳ විස්තරද ජනාධිපතිතුමා විසින් රඳවා තබා ගත්තේ කියන කාරණේ මම දන්නේ නැහැ. පළවෙනි කොමිසමෙන් මේ පිළිබඳ විමර්ශනයක් සිදු නොවුණා නම් ඒ මන්ත්‍රීවරුන්ට සාධාරණයක් වෙන්න, ඊටත් වඩා මේ මුදල්වල සැබෑ අයිතිකරු වෙන රටේ ජනතාවට සාධාරණයක් වෙන්න දෙවෙනි කොමිසම විසින් මේ පාද සටහන් යොදපු ගුදුරගත නැමුතුන් ගත්තු මන්ත්‍රීවරුන්ට එරෙහි වෙන චෝදනා පිළිබඳ විමර්ශනයක් සිදු කිරීම අනිවාර්යෙන් සිදුව යුතුයි කියලා අපි කල්පනා කරනවා. ඒ වගේම මූලාසනාරුවේ මන්ත්‍රීතුමනි 2016 අගෝස්තු 1 වෙනිදා අර්ජුන් මහේන්ද්‍රන්ගේ නිල කාලය තුලදී කරන ලද වියදම් පිළිබඳ සම්පූර්ණ අභ්‍යන්තර විගණන වාර්තාවක් රිවීව් රිපෝට් ඉන්ටර්නල් ඔඩිට් ඩිපාර්ට්මන්ට් මේක බාර දෙනවා 2016 අගෝස්තු 1 වෙනිදා වත්මන් මහ බැංකු අධිපතිතුමාට. අර පළවෙනි වාර්තාව මම කලින් සඳහන් කරපු perpetual treasuries පිළිබඳ විමර්ශනය කරපු වාර්තාව අංක 1 ලෙස නම් කරමින් මම සභාගත කරනවා. මේ ඉන්ටර්නල් ඔඩිට් ඩිපාර්ට්මන්ට් එක අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව විදේශ ගමන් පිළිබඳ review of the procedures adapted on foreign travel and other expenses of the former governor. මීට කලින් හිටිය අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිවරයාගේ විදේශ ගමන් ඇතුළු අනෙකුත් වියදම් පිළිබඳ කළ අභ්‍යන්තර විගණනය පිළිබඳ වාර්තාව අංක 2 යනුවෙන් නම් කරමින් මම සභාගත කරනවා. මේ වාර්තාව අනුව මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අවස්ථා 163කදී රාජ්‍ය මුදල් අවභාවිතා කරමින් රුපියල් මිලියන 66.28ක වංචාවක් අවභාවිතා කිරීමක් අර්ජුන් මහේන්ද්‍රන් සිදු කළ බවට ඔහුගේම යටතේ තිබුණු අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව වාර්තා කරලා තියෙනවා. මේ වාර්තාව දෙන්නේ 2016 අගෝස්තු මාසයේ 1 වෙනිදා. මීට මාස 16කට කලින් වර්තමාන මහ බැංකු අධිපතිතුමා මාස 16ක් පුරාවට මේ වාර්තාව පිළිබඳ ගත් පියවර මොනවාද කියන එක ගැන ඔහු විසින් රටටත් මේ ගරු සභාවටත් හෙළි කළ යුතුමයි. එහෙම නැත්නම් දූෂණයක් යටපත් කිරීම, දූෂණයට අනුබල දීම සම්බන්ධයෙන් වත්මන් මහ බැංකු අධිපතිවරයාද නීති ඉදිරියට ගෙන යාමට සිදුවෙන බව අපි එතුමාට ඉතාම කනගාටුවෙන් සඳහන් කරනවා. මොකද එතුමාත් අපේ අගමැතිතුමාගේ පන්තියේ හිටියේ මිත්‍රයෙක් බව වගේම අපේ හිතවත් මලික් සමරවික්‍රම ඇමතිතුමාගේ එකට රග ක්‍රීඩාවේ යෙදුණු මිත්‍රයෙක් බවට තමයි අපිට ආරංචි තියෙන්නේ. ඒ නිසා දෝ වයස 68ක් වෙලත් මෙතුමට මහ බැංකු අධිපති තනතුර ලැබුණා විතරක් නෙවෙයි අද වෙනතුරු උසස් තනතුරු පිළිබඳ පාර්ලිමේන්තුවේ කමිටුව ඉදිරියට එතුමා පැමිණිලා නැහැ. එතුමට ඒ විශේෂ වරප්‍රසාදය ලැබෙන්නේ අගමැතිතුමාගේ සමීප මිතුරෙක් වීම නිසාද, ඒ වගේ මේ අපි සඳහන් කරන වංචාවන් පිළිබඳ කිසිම පියවරක් නොගෙන සිටින නිසාද කියන ප්‍රශ්නය මේ අපිට වගේම සමස්ත ජාතියටම තමන්ගේ අරමුදල් වලට මොකද වෙන්නේ කියලා කම්පාවට පත් වෙලා ඉන්න මේ රටේ සාතිශය බහුතර ජනතාවට තිබෙනවාය කියන එක මේ ගරු සභාවට සිහිපත් කරනවා. ඒ වගේම ගරු මුලාසනාරුවට මන්ත්‍රීතුමනි, මේ මෙතුමා ගැන පොඩි ප්‍රශ්න සහිතවනේ අපි මේ වැඩේ පටන් ගන්නෙ. කුප්‍රකට අපරාධ සම්බන්ධ ඉහළ නමක් දරන රාජ් රාජරත්නම්ගේ ගැලීලියන් රිසර්ච් සර්විසස් කියන සමාගමේ ආරම්භක අධ්‍යක්ෂකවරයෙක් ඉන්ද්‍රජිත් මැතිතුමා, ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මැතිතුමා, ඒ බව සනාථ කරන්නට එතුමා විසින් අත්සන් කරලා සමාගමේ අධ්‍යක්ෂකවරයෙක් විදිහට අත්සන් කරලා සමාගම ඇමරිකා එක්සත් ජනපදයේ සමාගම් සක්‍රීය සමාගම් ලැයිස්තුවෙන් ඉවත් කරන මෙන් දන්වා යවපු DS-01 කියන පෝර්මය, DS-01 striking off application by a company අත්සන් කරලා තියෙන්නේ අර්ජුන් ඩොක්ටර් අයි කුමාරස්වාමි කියලා ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මැතිතුමා. ඒක අංක 3 ලෙස නම් කරමින් මම සභාගත කරනවා. ඒ වගේම මෙතුමා එතන සේවය කරන කාලේ යුතු අයිතු කෙසේ හෝ දැවැන්ත ධනයක් උපයලා එතුමා එංගලන්තේ ඉතාම අධික වටිනාකමකින් යුත් නිවසක් මිලදී ගන්නවා. ඒ නිවසේ ලිපිනය තමයි 1A Elm Tree Court, Elm Tree Road, London, England, NW8-9JT. මේ නිවස මිලදී ගැනීම තුළ විදේශ විනිමය විශුද්ධකරණය කිරීමක් තිබෙන බවට බරපතල සැකයක් මතුවන නිසා මේ පිළිබඳ විමර්ශනයක් පැවැත්විය යුතුයි. හැබැයි විදේශ විනිමය පාලක සිටින්නේ එතුමා යටතේ නිසා හොරාගේ අම්මගෙන් පේන ආන දෙයක් බවට එයපත් වේදයි කියන සාධාරණ බිය අපිට තියෙනවා. ඒ වගේම මුලාසුනාරුවේ මන්ත්‍රීතුමනි, හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මණ යාපාබේවර්ධන මැතිතුමා ප්‍රසිද්ධියේ සඳහන් කළ ආකාරයට මෙම මහා වංචාවෙන් ආර්ථිකයට සිදු වුණු පාඩුව රුපියල් බිලියන 1000ක් ට්‍රිලියනයක්. ට්‍රිලියනේ කියව මේ රටේ ජනතාව මේ වංචාවට කලින් අහලා තිබ්බ ඉලක්කමක් නෙවෙයි. ට්‍රිලියනේ කියන්නේ ලක්ෂේවා නම් කෝටියක්, කෝටියේවා නම් ලක්ෂයක්. අපේ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමාගේ ගණන් තැබීම අනුව ඒක ට්‍රිලියන 2කටත් වැඩි. ඒ කෙසේ වෙතත් මේ මහා වංචාවේ ජාතියට මේ දැවැන්ත හානිය සිදු කිරීම පිළිබඳ වගකීම අගමැතිතුමා බාරගත යුතුයි. හැබැයි මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපේ ආණ්ඩු පක්ෂයෙන් කියවෙන්නේ මේ වාර්තාවේ අගමැතිතුමාට කිසිම චෝදනාවක් නැහැ. එතුමා නිදොස් කරලයි තියෙන්නේ. එහෙම වෙන්න ඉඩ තියෙනවා. ඇයි මේ වාර්තාවේ අපි දන්නවා මේ සිදුවීමේදී අගමැතිතුමා කොමිසම ඉදිරියට ගිය දවසේ ඉතාම දක්ෂ ලෙස, ඉතාම තීක්ෂණ ලෙස හරස් ප්‍රශ්න අසමින් සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ඉවත් කරලා ඒ වෙනුවට නීතිපතිවරයා ප්‍රශ්න ඇසීමට යොමු කරා. මේ පිළිබඳ මේ ගරු සභාවේ මම ප්‍රශ්න කරාම අපේ ගරු සභානායකතුමා සඳහන් කළේ ඒක තමයි සම්ප්‍රදාය, අගමැතිවරයා එනවා නම් ප්‍රශ්න කළන්නේ නීතිපතිය කියලා. මම උගත් නීතිය අනුව අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 12ක වගන්තියේ සඳහන් වෙනවා නීතිය ඉදිරියේ සියලු දෙනා සමානය. අගමැතිට එක ක්‍රමයක්, අන් අයට එක ක්‍රමයක් තියෙන්න බෑ. ඒ විශේෂයෙන්ම මේ අගමැතිතුමාගෙන් ප්‍රශ්න අහන්න තෝරගත්ත නීතිපතිවරයා අගමැතිතුමා විසින්ම ජ්‍යෙෂ්ඨයන් නොසලකා නීතිපති තනතුරට පත් කරගත්ත කෙනෙක්. අගමැතිතුමා ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයෙක් විදියට වත්මන් නීතිපතිවරයා පත් කර ගැනීම සඳහා සහාය පළ කරු බව මුළු රටම දන්න කාරණයක්. ඉතින් එවිනි අනිසි සම්බන්ධයක් තිබෙද්දී, බැඳියාවන් අතර ගැටුමක් තියෙද්දී නීතිපතිතුමා තමයි හරස් ප්‍රශ්න ඇහුවේ. ඒ නිසා මුදල් අමාත්‍යාංශයේ යටතේ තිබිය යුතු මහා බැංකුව අගමැති යටතට ගත්තේ ඇයි? එහෙම ඊළඟට විදේශිකයෙක් බව දනිමින් අර්ජුන් මහේන්ද්‍රන් මේ තනතුරට යෝජනා කළේ ඇයි? අමාත්‍ය මණ්ඩලය විසින් විරෝධතාවය පළ කරද්දි අර්ජුන් මහේන්ද්‍රන්ට මේ තනතුර දෙන්න එපා කියද්දි ඔබතුමා ඒ පිළිබඳ වගකීම මම බාර ගන්නවා යනුවෙන් ප්‍රකාශ කළාද? කළා නම් එයින් ඔබ අදහස් කළේ කුමක්ද? වගකීම බාර අරගැනීම ප්‍රතිඵලයක් විදියට වංචාව හෙළිවීමෙන් පස්සේ ඒ පිළිබඳ වගකීම බාරගත් පුද්ගලයා විදියට ඔබගත් ක්‍රියාමාර්ගයේ කුමක්ද? සාමාන්‍ය වගකීම දරූ කෙනා ඉල්ලාස් වෙනවා නේද? ඊළඟට ජනාධිපතිතුමා ප්‍රකාශ කරලා තියෙනවා එතුමාට පාර්ලිමේන්තුව හදිස්සියේ විසුරුවාරින්න සිදු වුණේ දිව්ගුණසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තිබුණු කෝප් කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන එක වළක්ව ගන්න අගමැතිතුමාගේ ඉල්ලීම මතයි කියලා. ඔබ එවිනි ඉල්ලීමක් කරාද? ඇයි වාර්තාව එනවට බය වුණේ? මේ කිසි ප්‍රශ්නයක් කොමිසම ඉදිරියේ මතු නොවුණු නිසා කොමසාරිස් වරුන්ට අගමැතිවරයා සම්බන්ධයෙන් ගත යුතු නිගමනයේ ගැනීමේ අවස්ථාව අහිමි වුණා. ඒ නිසා අසාධාරණ විදියට විමර්ශනය සිද්ධ කරලා අගමැතිතුමා නිර්දෝෂී වුණායි කියලා සඳහන් කිරීම ඒ කොමසාරිස් වරුන්ට කරන අසාධාරණයක් විදියටයි අපි දකින්නේ. ඊළඟට ගරු මුලාසනට මන්ත්‍රීතුමනි, දැන් අවුරුදු තු මහා බැංකුවට අලි ගහලා අවුරුදු තුනයි. අවුරුදු තුනක් තිස්සේ අපි මේක ගැන කතා කරා, සංවාද කරා, උද්ඝෝෂණ කරා, සම්මන්ත්‍රණ කරා, පෙළපාලි ගියා. ඉඳලා හිටලා කවුද හොරා කියලා ඇහුවට හොරා කවුද කියන එක ගරු අගමැතිතුමනි, ඔබතුමා කවුද හොරා කියලා මේ ගරු සභාවේ ඇහුවම මුළු රටම දැන් දන්නවා කවුද හොරා කියන එක. ඒ නිසා මේ ගැන කතා කරමින් සිටීමෙන් පළක් නැහැ. අදටත් මහා බැංකුව හොරා කාපු අය ඒ මහා මුදල කිසි හිරිකිතයක් නැතුව ප්‍රසිද්ධියේ භුක්ති විඳිමින් සිටිනවා. හොරු ඇල්ලනවා කියන නාටකමක් විතරක් රට ඉදිරියේ දකින්න ලැබෙනවා. වෙනත් අය බිලිදීමෙන් සැබෑ හොරුන් වංචාවේ මහමුලකරුවන් සංගවා ගැනීමට යටපත් කිරීමට මේ රටේ ජනතාව ඉඩ දෙන්නේ නැහැ. ඇත්තෙන්ම අපිට කියන්න ඕනි අපේ අමරවීර මන්ත්‍රීතුමා සඳහන් කළා මේක මාධ්‍ය සංදර්ශනයක් නෙවෙයි ජනාධිපතිතුමා ගැන විශ්වාසය තියන්න. එහෙම විශ්වාසය තියන්න බැරි
මන්තුමා තව විනාඩි දෙකක් තිබෙන ඔබතුමාට.
හරි, මම වේගෙන් කියන්නම්. එහෙනම් විශ්වාසය තියන්න බැරි ගරු මුලාසනාරුවේ මන්ත්‍රීතුමනි, අපි දන්නවා පොල් ගෙඩි දෙකක් වැටක් පැනලා පොල් ගෙඩි දෙකක් හොරකම් කරාම අල්ලන් ගිහලා රක්ෂිත බන්ධනාගාරය දානවා. පොල්ලෙන් ගහලා අඹ ඉත්තක් කඩාගත්තම අල්ලන් ගිහලා රක්ෂණ බන්ධනාගාරය දානවා. අවුරුදු තුනක් ගත වුණා මේ වරදට පළවෙනි පුද්ගලයා අත්අරංගුට ගන්න. මෙවැනි අපරාධයක් මීට කලින් වාර්තා වෙලා තියෙනොත් ජනාධිපතිතුමා මුල් යුගයේ පාර්ලිමේන්තුව විසුරු ඇරිය මේ සඳහාය කිව්වා. රටේ ඉල්ලීමක් තිබුණා මහ බැංකු අධිපති ඉවත් කරන්න කියලා. ඔහුගේ දූර කාලයේ අවසන් වනතුරේ ඉල්ලීම ඉටු වුණේ නැහැ. ඒ නිසා ජනාධිපති කොමිසම දියා සැකයෙන් බලන්න අපට අතිශයින්ම සාධාරණ හේතු තිබුණා. අවසාන වශයෙන් අපි කියන්න ඕනේ ජනාධිපතිතුමා දැම්ම හරියට කඩුව වනලා හොරුන්ට දඬුවම් නොකළොත් මේ රටේ ජනතාව පෙබරවාරි 10 වෙනිදා හොරුන්ට වගේම ජනාධිපතිතුමාටත් දඬුවම් කරන්ඩ කඩු වනාගෙන කඩු අමෝරාගෙන බලාගෙන සිටනවා කියන එක සීපත් කරන්න ඕනි. ඒ වගේම මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මම මේ කාරණේ සඳහන් කරන්න ඕනි. දැන් මේ අවසාන විනාඩියේ මේ වාර්තාවක් තියෙනවා, චෝදනා 34ක් තියෙන බරපතල වංචා වාර්තාව. මේකේ කිසිම මුදල් සොරකමක් පිළිබඳ නැහැ. මේ මහා බැංකු බැඳුම් කර වංචාව වගේ සැලසුම් සහගතව මුදල් සොරකම් කිරීම පිළිබඳ 34ෙම නැහැ. මෙහි තිබෙන්නේ ගනුදෙනු පිළිබඳ අයථාකාරයෙන් සිදු වුණායි කියන චෝදනාව. අපි දැන් මේ හැබැයි මේ වාර්තාව පිළිබඳ සාමාන්‍යයෙන් මම නීතිඥයෙක් විදිහට අපි මේ වාර්තාව ලියුවාය කියන විනිශ්චයකාරවරුන්ගේ නඩු තීන්දුව මම කියවලා තියෙනවා. ඒ නඩු තීන්දුවල තමන් නිගමනයට එළඹීමට හේතුව ලිඛිත සහ වාචික සාක්ෂි වලින් උපුටා දැක්වීමක් සිදු කරනවා. හැබැයි මේ වාර්තාවේ එහෙම කිසි දෙයක් නැහැ. වරද චෝදනාව විස්තර කරනවා, ඒ සම්බන්ධයෙන් අදාළ නීතිය විස්තර කරලා ඒ නීතිය යටතේ නඩු පැවරීමට සලකා බලන මෙන් නිර්දේශ කරමි. හැබැයි මේ මහා බැංකු බැඳුම් කර වාර්තාවේ ලිඛිත සහ වාචික සාක්ෂි උපුටා දක්වමින් තමන්ගේ නිගමනයට හේතු දක්වන ඕනෑම නඩු තීන්දුවක් එහෙමයි. මේ උගත් විනිසුරුවරු ඒ වාර්තාව ලිව්වනම් එතුමල්ලගේ තියෙන පරිචය අනුව අනිවාර්යයෙන්ම ලියන්නේ එහෙමයි. ඒ නිසා මට සාධාරණ සැකයක් තියෙනවා විනිසුරුවරුන් ලිව්ව වාර්තාව වෙනුවට ව්‍යාජ වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. මම උදාහරණ කීපයක් දෙන්නම්. මට එක විනාඩියක් දෙන්න මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේක ඉතාම වැදගත්. දැන් බලන්න මහින්ද රාජපක්ෂ මැතිතුමාට තියෙනවා මිලියන 102ක් ස්වාධීන රූපවාහිනී දැන්වීම වලට මුදල් ගෙව්වේ නැහැ කියලා. හැබැයි මේ කොමිසම ඉදිරියේ හෙළි වෙනවා, අපේ දිනේ පොඩ්ඩක් බලා ගන්න ඕනි, මේ ITN ආයතනයේ අභ්‍යන්තර විගණක ගාමිණී මාරපන ජනාධිපති නීතිඥතුමාගේ හරස් ප්‍රතිසිරිය පිළිගන්නවා මේ විගණන වාර්තාව බරපතල ලෙස අඩුපාඩු තියෙන වාර්තාවක් කියලා. ඒ ගැන සඳහනක් නැහැ. ඒ වගේම මීඩියා ෆැක්ටරි කියන ආයතනයේ මේ දැන්වීම ලබා දුන්නු කෙනා මේ වැරදිකරු වෙනවා නම් විය යුතු කෙනා සඳහන් කරනවා අපි මිලියන 65ක් දැන්වීම වලට ගෙව්වා. මිලියන 65ක් දැන්වීම වලට ගෙව්ව නිසා තමයි අපිට තවත් දැන්වීම් ප්‍රමාණයක් නොමිලේ ලැබුණේ. මේ දත් බුරුසුවක් ගන්න ගියාමත් කියනවනේ buy one and get one free කියලා. මිලියන 65ක් ගෙවලා දැන්වීම් දැම්මට දැවැන්ත මුදලක් ලැබුණු නිසා නොමිලේ ප්‍රසාද දැන්වීම් ලබා දීම අපිටත් ලැබිලා තියෙනවා පෞද්ගලික නාලිකාවල. මේ මීඩියා ෆැක්ටරි ආයතනය කියන අන්න ආයතනවලට අඩා අඩුවෙන් තමයි අපිට ලැබුණේ නොමිලේ දැනි ප්‍රසාද දැන්නේ.
ගර්මන්තම කතාව
අවසන් කරන්න. මේ කාරණය කිසිසේත්ම වාර්තාවේ සඳහන් වෙන්නේ නැතුව එකපාරට කියනවා. ඒ විතරක් නෙවෙයි අවසාන වාක්‍යය. ITN ආයතනයේ කොමිසමට දැනුම් දෙනවා සමහරවිට මීඩියා ෆැක්ටරි ආයතනයේ දැනුම් දෙනවා තව ගෙවීමට ඇත්තේ මිලියන 10ක් කියලා. එහෙම තිබියදී මිලියන 10 ගෙවන්න තියෙන කියලා ITN ආයතනයේ දැනුම් දුන් බව මීඩියා ෆැක්ටරි ලිඛිත සාක්ෂි සහිත කොමිසම ඉදිරියේ හෙළි කර තිබෙද්දී මේ කරුණු යටපත් කරලා මිලියන 102ක් 7ක්වත් ගෙවන්නේ නැතුව දැන්නින් දාගත්තා කියන චෝදනාව ඉතාම අතාර්කිකයි. මා දන්නා මේ උගත් විනිසුරු වරුන් ලිවිය නොයකි. මේ වාර්තාවේ තියෙන චෝදනා 34 ගැනම ඒ ආකාරයෙන් පැහැදිලි කළ හැකි. අවසාන වශයෙන් කාලය නොමැති නිසා මේ රටේ ජනතාවට වංචාවට දූෂණේ තමන්ගේ ජනතාවගේ මුදල් සොරකම් කරලා තියෙන අයට නිසි පිළිතුරු නිසි දඬුවම් අධිකරණයෙන් වසර 3 පුරාට සිදු නොවුණු නිසා ජනතා අධිකරණයෙන් දඬුවම් ලබා දිය යුතුයි කියන එක යෝජනා කරමින් මම නියඳ වෙනවා.
ස්තුතියි. ගරු අජිත් පී පෙර මහත්මයා.
මම සතුටු වෙනවා ගරු සභාපතිතුමනි ගම්මන්පිල මැතිතුමාගෙන් පසුව කතා කරන්න ලැබීම ගැන. එතුමාද උදෑසන ඉතා වළංගු ප්‍රශ්නයක් ඇහුවා. අමරවීර ගරු එමතුමා කතා කරන වෙලාවේ 2008 සිට 2014 දක්වා කාලය තුල එනම් මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපති ධුරය සහ මුදල් ඇමතිකම දරපු, ඒ වගේම මහා බැංකුව මහින්ද රාජපක්ෂ මැතිතුමා යටතේ තිබුණු, ඒ වගේම අජිත් නිවාඩ් කබ්‍රාල් මහා බැංකුවේ අධිපති ධුරය දරපු කාල සීමාව තුල අයථා ලෙස බැඳුම් කර ගනුදෙනු සිදු වූ බවට කොහෙද තියෙන්නේ කියලා අභියෝගයක් කළා. මහින්දවරීර මැතිතුමා එකට ඒ වෙලාවේ පිළිතුරක් දුන්නේ නැහැ. එතුමා කිව්වා මම දන්නවා දැන් කියන්න බෑයි කියලා. මම කියනවා 447 වන පිටුවේ තුන්වන ඡේදයේ පැහැදිලිව කියනවා 2008 සිට 2015 දක්වා කාල සීමාව තුළ බඳුන් කර නිකුත් කිරීම පිළිබඳ ප්‍රමාණවත් සාක්ෂි educate evidence ප්‍රමාණවත් සාක්ෂි තිබෙනවා අයථා ලෙස මේ ගනුදෙනු සිදු වුණා කියලා. ඒ අනුව ගරු සභාපතිතුමනි නිර්දේශ කරනවා මෙම කාලයට අදාළව forensic audit එකක් කරලා තවත් ඉස්සරහට යන්න කියලා. ඒ කියන්නේ මේ පිළිබඳව ගරු අග්‍රාමාත්‍යතුමා මේ පිළිබඳව ගරු
අග්‍රාමාත්‍යතුමා
මට ඉඩ දෙන්නකෝ.
එතුමන් ඔව්
එක ඔව් මුලාසරාඩුර මන්ත්‍රීතුමනි මගේ නම සදාන් කරමේ අජිත් පෙරේරා ගරු අමාත්‍යතුමා යමක් සදාන් කරා. මම දැන් තවත් රැස්වීමට පිටත් වී තියෙනවා. මේකට උත්තරයක් දීලා යන්න නැත්නම් හැන්සාඩ් වார்த்தාවට සාධාරණ කරනවා. ගරු අමාත්‍යතුමනි මේ තියෙන මම ඔබතුමාට කියවන්න ඔබතුමාගේ තුන්වෙනි ඡේදයේ in these circumstances there is adequate evidence to form the view. ඒකනේ තුන්වෙනි ඡේදයේ. එහෙම නේද ඔබතුමා? In the view that there is a likelihood that some irregularities have taken place in the acceptance of direct placements prior to 2015. එතකොට දැන් මෙතන අර අගමැතිතුමා වේදිකාවේ කියන වගේ බිලියන 4000ක් කතන්දරයක් නෑ.
නෑ ඒක නෙමෙයි ප්‍රශ්නේ.
මෙතන කියන්නේ බොහොම මේ හිලි වෙලා තියෙන
කතාව. මගේ වෙලාව
සම්බුදුමට කතා කරන්න.
ගරු එලියට අවිල කතා කරන දෙයක් නෑ. ගරු සභාපතිතුමනි ගරු සභාපතිතුමනි මේ වෙලාවේ මගේ මේවා මේවා අර වේදිකාවේ පදනමක් නොමැතිව කියන තවත් කතා පමණයි. මෙච්චර පැහැදිලිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු දෙදෙනෙක් හිටපු විගණකාධිපතිතුමා සමාජිකත්වයේ දරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවකින් නිගමනය කරලා 2008 සිට 2015 දක්වා වූ ගනුදෙනු පිළිබඳ විස්තරාත්මකව විශ්ලේෂණය කරලා අවසානයේ කියනවා ප්‍රමාණවත් සාක්ෂි ඇත අයථා ගනුදෙනු බඳුන් කර පිළිබඳව ඒ කාලේ ඒ කියන්නේ අජිත් නිවාඩ් කබ්‍රාල්ගේ කාලේ සිදු වූ බවට ඒක නිසා ඒ පිළිබඳව වහාරික විගණනයක් කළ යුතුයි කියලා. මේක තමයි අපි කෝප් කමිටුවේ කිව්වේ, මේක තමයි අපි පාර්ලිමේන්තුවේ කිව්වේ. මේ හොරකම 2008 ඉඳලා 2015 වෙනකන් ආවා, 15න් පස්සෙත් මේක දිගට ආවා. ඕක තමයි අපි කිව්වේ. මේ හොර කණ්ඩායම දේශපාලනයක් නෑ ගරු සභාපතිතුමනි. මේ හොර කණ්ඩායම දේශපාලනයක් නෑ. මෙතන වෙලා තියෙන අපේ ගම්මන්පිල මන්ත්‍රීතුමාට ප්‍රශ්න තමයි 2015 එහා පැත්ත සුදුයි, 2015 පහුවෙච්ච ගමන් කළුයි. දැන් මෙච්චර වෙලා කිව්වේ ඔහොම පිටුවක් නැහැ කියලා, මෙච්චර වෙලාවක් කිව්වේ ඔහොම එකක් නැහැ කියලා. තුමට ඉංග්‍රීසි තේරෙනවා එතුමා මේ රෙද්ද ඇඳට ඕස්ට්‍රේලියාව ඉගෙන ගත්තේ මහත්තෙක් එතකොට ඒ වගේම මේ සුදු ව්‍යාපාරිකයෙක් එක්ක ව්‍යාපාර කටයුතු කරපු මේ හොඳට මේ ආර්ථික විද්‍යාව ඉංජිනේරු විද්‍යාව දේශපාලන විද්‍යාව නීතිය දන්න මහත්තෙක්නේ එතකොට දැන් එතුමට දැන් මම 447 වෙනි පිටුව පෙන්නලා කියලා දුන්නාම 2008 ඉඳලා 2015 දක්වා මේ මහ විශාල හොරකමක් තියෙනවා කියලා දැන් එතුමා කියනවා ඔය කියපු තරම් ගාණක් නැහැ කියලා දැන් උදෑසන අර අපේ අහිංසක අමරවීර මහත්තුමා අභියෝග කළේ කොහොමද ආ කොහොමද අභියෝග කළේ එහෙම එකක් නැහැයි කියලා ගරු සභාපතිතුමනි දැන් මම වාර්තාවෙන් උපුටලා කියනකොට ඡේදෙත් එක කියනකොට කියනවා නෑ ඔය තරම් ගාණක් නැහැ කියලා මොකද්ද ගරු සභාපතිතුමනි මේ කතාව මේ රටේ ජාතිය නොමග යවන මේ වැඩපිළිවෙල ඒ නිසා හොරකමක් තියෙනවා එදත් හොරකම වුණා අදත් හොරකම වුණා ඒක තමයි ප්‍රශ්නේ ඒක අපි තේරුම් ගන්න ඕනේ එදා හොරකමක් නැහැ කියලා කියලා මේක පටන් ගත්තොත් මේ ප්‍රශ්නේ විසඳන්න බෑ ඒක තමයි தત્වේ ඒ වගේම ගරු සභාපතිතුමනි ඒ වගේම මම එතුමාට තවත් පිළිතුරක් දෙන්නට එතුමත් විමල් වීරවංශ හිටපු අමතුමත් මේ නිකන් කටට නිකන් පුරුද්දට වගේ කියාගෙන යනවා මේ කෝප් කමිටු එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයන් නම දෙනා පාද සටහන් තබලා හොරු ආරක්ෂා කරා කියලා මේ තාම කියන ගරු සභාපතිතුමනි මේ වார்த்தාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු දෙදෙනෙක් විගණකාධිපතිවරයෙක් එකතු වෙලා සාක්ෂි විභාග කළ අවුරුද්දකට ආසන්න කාලයක් හදපු මේ වார்த்தාවේ මොකද කියන්නේ මේ පාද සටහන් එකින් එක විශ්ලේෂණය කළා කියනවා ආචාර්ය හසිරදල් මහත්මයා ඒවා විස්තර කළා සමස්තයක් වශයෙන් ගත් විට පාද සටහන් සාක්ෂි වලට අනුකූලය පාද සටහන් නිවැරදිය පාද සටහන් නීත්‍යානුකූලය පාද සටහන් වලින් සිදු කර ඇත්තේ වඩාත් නිවැරදි නිගමනයකට එළඹීමට කෝප් කමිටුවට උපකාර වීමය. ඒ අනුව මෙම කොමිෂන් සභාව කියනවා මේ කෝප් කමිටුවේ අපි සියලු දෙනාම එකඟ වෙච්ච නිගමනයන් නිගමනයන් ගැන පරස්පරතාවයක් නැහැ. ඒ කෝප් කමිටුවේ අපි සියලු දෙනාම එකඟ වෙච්ච නිගමනයන් සලකා බැලිය යුත්තේ පාද සටහන් ද එකතු වේ කියලා. ඒ වගේම විගණකාධිපතිතුමා ආර්ථික විද්‍යාව පිළිබඳ වැරදි කියලා යම් කාරණා කියනකොට අපි පෙන්වලා දුන්නේ වැරදි කියලා. විගණකාධිපති වැරදි නම් වැරදි. ඒ වගේම කෝප් කමිටු හිටපු නීතිය සහ ආර්ථික විද්‍යාව පිළිබඳ එපමණක් නොදන්න ගරු මන්ත්‍රීතුමල්ලා වැරදි කරුණු කියනකොට අපිව පෙන්වලා දුන්න වැරදි කියලා. අපි කිව්වේ නෑ හොරකමක් උන්නේ නැහැ කියලා. අපි කිව්වේ හොරාව අල්ලද්දි හරියට අල්ලන්න. හරි ගාන කියන්න. මේ හොරකමට වග කිය යුතු පුද්ගලයන්ට දඬුවම් කරන්න මේ තියෙන සාක්ෂි හොඳටම ඇති සත්‍ය තත්ත්වයේ කිව්වහම හොඳටම ඇති හැබැයි මේ උත්සාහ කළේ හොරු වෙනුවට දේශපාලනමය වශයෙන් ඉලක්කයන් කරා යන්න දැන් ගරු සභාපතිතුමනි අද මොකද කියන්නේ අද විමල් වීරවංශ මැතිතුමත් ගම්මන්පිල මැතිතුමත් කියනවා මේ වார்த்தාවන් පිළිබඳ විශ්වාසයක් නැල්ලු මේ රටේ පවතින නීතිය අනුව ගරු ජනාධිපතිතුමා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පත් කරලා රටේ ඉහළම ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරු දෙදෙනෙකුගෙන් සමන්විත ඒ කමිටුව පත් කරලා මේ රටේ පිළිගත් නීතිය සහ කාර්යපටිපාටි අනුව සාක්ෂි විභාග කළා තීන්දුවක් දුන්නට පස්සේ ගම්මන්පිල මැතිතුමා කියනවා අපිට ඒක විශ්වාස කරන්න බැහැ වීරවංශ මහත්තයා කියනවා අපිට ඒක විශ්වාස කරන්න බැරිලු එතකොට කවද විශ්වාස කරන්නේ කවද විශ්වාස කරන්නේ පළවෙනි වතාවට විස්තරාත්මක විශ්ලේෂණාත්මක නීත්‍යානුකූලව අවශ්‍ය කරුණු මැනවින් අධ්‍යයනය කරන ලද වார்த்தාවක් ඉදිරිපත් වෙලා තියෙනවා මේ කොමිෂන් සභාව පත් කිරීමේදී තිබුණු චේතනාව කුමක් වුණත් ගරු සභාපතිතුමනි අවසානයේදී අපි ස්තුතිවන්ත වන්න ඕනේ මේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු දෙදෙනෙකුගෙන් සමන්විත විගණකාධිපතිවරයෙකුගෙන් සමන්විත මේ වார்த்தාව මගින් පළවෙනි දේ ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා කිසිදු වරදකට වරදකරු නොවන බව සඳහන් කළා තියෙනවා. දැන් මේක මොවුන් පිළිගන්නේ නැස්ති. හැබැයි කියනවා එහෙම වෙලා තියෙන්නේ මෙහෙම නිසා කියලා. දැන් කලින් කිව්ව හැම එකක් නැහැ කියලා. දැන් අද පිළිගන්නවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා නිවැරදි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කිසිම චෝදනාවක් නැහැ කියලා. ඊට පස්සේ අද කබීර් හෂීම් මැතිතුමත් මලික් සමර වික්‍රම මැතිතුමාගේ නම සඳහන් කරලා නිකන් අයථා චෝදනා ඉදිරිපත් කළා. බොහොම පැහැදිලිව සඳහන් කළා තියෙනවා කබීර් හෂීම් මැතිතුමත් මලික් සමර වික්‍රමතුමාත් සහභාගී වෙච්ච උදෑසන රැස්වීම ඉතාම නීත්‍යානුකූල මාර්ග සංවර්ධනය උදෙසා අවශ්‍ය වන මුදල් ලබා ගැනීම උදෙසා වූ සාකච්ඡාවක් පමණයි බැඳුම් කර නිකුතුව හෝ ඒ හා සම්බන්ධ කිසිම දෙයක් කතා වුණේ නැහැ. ඒක සාකච්ඡාව රහස් සාකච්ඡාවක් නෙමෙයි. ඒක සියලුම ඉහළ නිලධාරීන් සම්බන්ධ වෙච්ච විවෘත සාකච්ඡාවක් බව. දැන් එහෙම එළදරව් වෙලා ඒ පිළිබඳ කොමිෂන් සභාව නිගමනය කරලා ඒ පිළිබඳව කොමිෂන් සභාව වාර්තාව නිකුත් කරලා පස්සේ තාමත් කොමිෂන් සභාව වාර්තාව මේසෙ උඩ තියාගෙන අද කියනවා එහෙම නෙමෙයි කියලා. ගරු සභාපතිතුමනි කාටද මේ කතාව කියන්නේ? මේ මෙරටේ ජනතාව තවත් දිගට දිගට නොමග යවන්න මේ උත්සාහ කරන්නේ. ඒ නිසා අපි වගකීමෙන් කියනවා අපි ස්තුතිවන්ත වෙනවා ජනාධිපතිතුමාට මේ කොමිෂන් සභාව පත් කිරීම ගැන. මේ කොමිෂන් සභාව මගින් ඉතාම පැහැදිලිව එක්සත් ජාතික පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයත් මේ බැඳුම් කර ගිවිසුම පිළිබඳ කිසිදු ආකාරයක වගකීමක් නොමැති බව පැහැදිලි කරලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි ගරු සභාපතිතුමනි, කෝප් කමිටුවේ ක්‍රියාකාරීව කරුණු හොයලා බලලා සියලුම සාක්ෂි විශ්ලේෂණය කරලා අදාළ නීතිය ආර්ථික විද්‍යාව පිළිබඳ මූලධර්ම අධ්‍යයනය කරලා එම කමිටුවට ක්‍රියාකාරීව සහභාගි වෙච්ච මන්ත්‍රීවරුන්ට ඉතාම බරපතල විදිහට මේ සභාවෙත් ඉන් පිටදී අපහාස වලට මුහුණ දෙනුණා. මොකද කිව්වේ අපි හොරු ආරක්ෂා කරා කියලා. දැන් බැඳුම් කර කොමිෂන් සභාවේ වාර්තාව කියනවා අනෙක් සමාජිකයන්ට වඩා නිවැරදිව නීතිය සහ ආර්ථික විද්‍යාව පිළිබඳ මූලධර්ම කාරණා පිළිබඳ විශ්ලේෂණ ඉදිරිපත් කළ තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු 9 දෙනා කියලා. ඒ වගේම කරු සභාපතිතුමනි ඉතාම විශේෂ සිද්ධියක් පිළිබඳව සඳහන් කරන්න ඕනේ. ඒ තමයි මේ ලොකු විවාදයට ලක් වෙලා බොහොම පුවත්පත්වලත් වාර්තා වුණේ උණුසුම් තත්වයක් කෝප් කමිටුව ඇතු උනායි කියලා. විගණකාධිපතිවරයාගේ ගණන් මිනුම් වල වැරදි අපි පෙන්වලා දෙනකොට විගණකාධිපතිට වැරදෙන්න බෑ. විගණකාධිපති පිළි කියන දේ එලෙසම පිළිගන්න ඕන කියලා ලොකු තර්කයක් ඇති වුණා. අපේ මිත්‍ර හඳුන්නේ නැති මන්ත්‍රීතුමා කිව්වා එහෙම බෑ. විගණකාධිපති කිව්වොත් කිව්වා කියලා. අපි කොහෙම නෙමෙයි විගණකාධිපතිට වැරදිලා නම් වැරදිලා. මොකද විගණකාධිපතිවරයා කලින් පිළි අරගෙන තිබුණා ඔහුට හෝ ඔහුගේ කාර්ය මණ්ඩලයට ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂඥතාවයක් නැහැ. ඔවුන්ට තිබෙන සුදුසුකම් තිබෙන්නේ ගණකාධිකරණය පිළිබඳවයි විගණනය පිළිබඳව පමණයි. ආර්ථික විද්‍යා මූලධර්ම ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂඥතාවයක් ඇති ආචාර උපාධි හෝ වෙනත් පශ්චාත් උපාධි සුදුසුකම් සහිත කිසිවෙක් ඔවුන්ගේ නිගමනවලට දායකුනේ නැහැයි කියලා ඔවුන් පිළිගත්තා. ඔවුන්ගේ වාර්තාවට ඇතුළත් කළ තිබුණා. එනිසා ඔවුන් පිළිගත්තා ඔවුන්ට වැරදීමක් වෙලා තිබෙනවා කියලා. හැබැයි ඒ අවස්ථාවේදී ඒ වාර්තාව එලෙසම තිබිය යුතුයි දැන් කළ හැකි යමක් නැහැ කියලා ස්ථාවරයක් මත උනා. අපි කිව්වා අපේ ඒ අපේ වෙනස් අදහස වාර්තා කරන්න කියලා. ගරු සභාපතිතුමනි මේ වාර්තාවේ 662 වෙනි පිටුවේ ඉතාම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා ආචාර්ය හර්ෂද සිල්ලා, අජිත් පෙරේරා, අශෝක් අබේසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ කෝප් කමිටු මන්ත්‍රීවරු ඉදිරිපත් කරපු මේ අලාභ ගණනය පිළිබඳ ඒ ආර්ථික විද්‍යා මූලධර්මය නිවැරදි. ඒක තමයි මේ ගණනය කිරීම පිළිබඳ තිබුණු හරය. එනිසා ගරු සභාපතිතුමනි අම්මා තාත්තවත් මේ තරම් පිරිසුදු චරිත සාධක අපිට දෙන්නේ නැහැ. කට තිබුණු පළියට මිනිසුන්ගේ චරිත ඝාතන කරන්න තන 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 කියවන මේ විවේචකයන්ට මම කියනවා මේ පාර්ලිමේන්තුව අපි වගකීම් ඉෂ්ට කරනකොට කිසිම දවසක හොරු ආරක්ෂා කරන්න කටයුතු කළ නැහැ. කිසිම දවසක හොරුන් වෙනුවෙන් පෙනී ඉඳලා නැහැ. හැම වෙලාවෙම පෙනී ඉඳලා තියෙන්නේ හොරුන් එරෙහිවයි. ඒ වගේම එදා කෝප් කමිටුවේ ගරු සභාපතිතුමනි අර්ජුන ඇලෝෂියස්ට එරෙහිව කිසිදු නිගමනයකට එළඹෙන්න සුනිල් හඳුන්නේ සභාපතිතුමා හෝ ඔවුන් සමග එකඟ වෙච්ච අනෙක් මන්ත්‍රීවරු කිසිවෙක් කටයුතු කළේ නැහැ. ඔවුන්ගේ ස්ථාවරය උනේ ඇලෝෂියස්ට එරෙහිව සාකි නැහැ කියන එකයි. මම ඉදිරිපත් කළේ ඇලෝෂියස්ට එරෙහිව අපරාධ පරීක්ෂණයක් කළ යුතුයි. Perpetual Treasury සමාගමේ අධ්‍යක්ෂකවරුන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ කළ යුතුයි කියන ස්ථාවරය මම ඉදිරිපත් කළේ. අපිට බැරි වුණා බහුතරයක විරෝධතාවය නිසා ඒ ස්ථාවරය ඇතුළත් කරගන්න. අන්තිමට ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හරහා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නියමයේ පිට පොලිස් පරීක්ෂණ කළා තමයි මේ කටයුතු අනාවරණය කරගන්න පුළුවන්කම ලැබුණේ. ඒ නිසා මම ඉතා වගකීමෙන් කියනවා මේ හංසාටි වාර්තා වීම සඳහා මේ කමිටුවට ක්‍රියාකාරීව සත්‍යවාදීව නිවැරදිව නිවැරදි නීතිය මත නිවැරදි ආර්ථික විද්‍යා මූලධර්ම මත සහභාගී වෙච්ච එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරපු කෝප් කමිටු සමාජිකයන් 9 දෙනාගේ ක්‍රියාව 100%ක් මෙම ජනාධිපති කොමිෂන් සභාව අනුමත කළා තියෙනවා. අපට ඉතා ඉහළ චරිත සහතිකයක් ලැබලා තියෙනවා. ඉතුරු මන්ත්‍රීවරුන්ගෙන් අපේ අගෞරවයක් නැහැ. නමුත් අපි ඔවුන්ට කියනවා ඔබතුමන්ලා වගකීම් විරහිතව ක්‍රියා කළා. කමිටුවෙන් නැකිටලා ගියා. සාක්ෂි විශ්ලේෂණය ප්‍රතික්ෂේප කරා. ඒකයි සිද්ධ වුණ දේ. සත්‍ය ලෙස බැලුවා නම් ඉදිරිපත් වූ දේ සාක්ෂි විශ්ලේෂණය කරා නම් මීට කලින් මේ හොරුන්ට එරෙහිව නඩු පැවරිය හැකිව තිබුණා. එදායින් පසුව ගරු අගමැතිතුමා මේ පිළිබඳව ගරු නීතිපතිතුමා වෙත වාර්තා කළා නඩු පැවරීම සඳහා කෝප් වාර්තාව සමග ඒ සම්බන්ධව නීතිපතිවරයා පියවර ගත්තා නමුත් නඩු පැවරීම ප්‍රමාද වුණේ මේ බැඳුම් කර කොමිසම පත් කරපු නිසා එනිසා මෙතරම් ප්‍රමාදයක් සිදුවීම ජනතාවගේ පැත්තෙන් බලන විට අසාධාරණ බව පෙනුණත් මේ ක්‍රියාවලිය දීර්ඝව ගත වෙච්ච නිසායි මේ ප්‍රමාදය සිද්ධ වුණේ අපි වගකීමෙන් කියනවා ඊළඟට මේ රටේ පරණ හොරුන්ටත් අලුත් හොරුන්ටත් දෙගොල්ලන්ටම නීතිය ක්‍රියාත්මක කරන්න අපි හදන දූෂණ විරෝධී මහා අධිකරණ තුන ක්‍රියාත්මක කරලා එක ළඟ ළඟ දිනවල නඩුහලා එක දිගර නඩුහලා ඒ අධිකරණ හරහා අලුත් හොරුත් පරණ හොරුත් ඔවුන්ට නියමිත තැන සිපිරි ගෑයි ඒ සිපිරිගෙට ගෙන යාම සඳහා වූ ඒ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට එක්සත් ජාතික පක්ෂයේ හැටියටත් රජයේ හැටියටත් අපි කටයුතු කරනවා පෞද්ගලිකවත් අපි ඒ වෙනුවෙන් මහන්සි වෙනවා කැප වෙනවා කියන කාරණය අපි ජනතාවට කියන්න අවශ්‍යයි ගරු සභාපතිතුමනි එනිසා මම ඊට වඩා මේ බැඳුම් කර කාරණය ගැන කියන්න උත්සාහ කරන්නේ මම ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා මේ බැඳුම් කර කොමිසම පත් කිරීම ගැනත් එයට ඉතා දක්ෂ ඉතා ප්‍රවීණ විනිශ්චයකාරවරු සහ විගණකාධිපතිවරයෙකු පත් කිරීම ගැනත් ඒ හරහා ඔවුන් විසින් ඒ එක් එක් කාරණා පිළිබඳ මතභේදවල තුරුදු ඇති එක් එක් කාරණා පිළිබඳව නිගමනයන්ට එළඹීම පිළිබඳවත් ඒ හරහා එක්සත් ජාතික පක්ෂයත් ඒ ශ්‍රේෂ්ඨ අභිමානවත් පක්ෂයේ ගෞරවයත් ආරක්ෂා කිරීම පිළිබඳව මගේ බලවත් කෘතඥතාවය පළ කරනවා ගරු සභාපතිතුමනි දැන් අපේ ගම්මන්පිල මහත්මයා ඔහුගේ කතාවේදී කියනවා මේ බරපතල වංචා දූෂණ රාජ්‍ය සම්පත් වරප්‍රසාද බලය හා අධිකාරිය අනිසිලස භාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශනය සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිසම සභාවේ අවසන් වාර්තාව පිළිබඳව සඳහන් කරමින් කියනවා එතුමාගේ නායකයා පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ කියලා මේ වාර්තාවේ සඳහන් වෙන්නේ අපි කවුරුද දන්නවා පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ කියලා කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයාටයි කියලා 6 වෙනි වගේ උත්තරකාරයා ඒ 6 වෙනි වගේ උත්තරකාර මහින්ද රාජපක්ෂ මහත්මයා ගැන සඳහන් කරනකොට ඒ වාර්තාවේ ගරු සභාපතිතුමනි මේ විශේෂයෙන් සඳහන් කරනවා
ඕඩර් ප්ලීස් ගරු ආනන්ද කුමාර් ශ්‍රී මන්තුමා
එවලස්මයි ඔබ කතා කරන්න ගරු සභාපතිතුමනි PCI ඇලීරක් 95 ඇලීරක් 2015 කියන පරීක්ෂණය පිළිබඳවයි මම කතා කරන්නේ. ඒ 6 වෙනි වගේ උත්තරකාරයා පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ජනාධිපති අංක 117 විජේරාම පාර කොළඹ 7. මම හිතන්නේ එතුමා තමයි අපි දන්න මහේන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා. එහිදී තියෙන චෝදනා මොනවද? අනුර සිරිවර්ධන යන අය නීති විරෝධීව ස්වාධීන රූපවාහිනී සභාපති කිරීම. ඊට පස්සේ නීති විරෝධීව පත් කරපු අනුර සිරිවර්ධන සමග එකතු වෙලා 10 කෝටි 17 ලක්ෂයක් පාඩු කිරීම. ඒ වගේම 24,67,000 පාඩු කිරීම ඒ වගේම 86,63,000 පාඩු කිරීම 11,29,00,000 පාඩු කිරීම මේ කාරණා පිළිබඳව මොකක්ද නිගමනය මොකද කියන්නේ මේව තේරෙන්නේ නැහැ අපේ මිත්‍ර ගම්මන්පිල මහත්මයාට 6 වන දැන්වීම් ලත් පාර්ශවය වන මහින්ද රාජපක්ෂ යන අය අල්ලස් පනතේ 70 වන වගන්තියේ විස්තර කර ඇති දූෂණය නැමැති වරද කම දූෂණයට කුමන්ත්‍රණය කිරීමේ වරද කම දූෂණයට අනුබල දීමේ වරද යන මේ වැරදි එකක් හෝ වැඩි ගණනක් සිදු කළ ඇති බව මේ කොමිෂන් සභාවේ තීරණයයි දැන් කවුද මේ තීරණය ගන්න ගරු සභාපතිතුමනි මේ සාමාන්‍ය පුද්ගලයෝ නෙමෙයි අපි වගේ දේශපාලනඥයෝ නෙමෙයි කවුද මේ තීරණය ගන්න මේ තීරණය ගන්නේ ගරු ජනාධිපතිතුමා විසින් පත් කරපු ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව මේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව කවුද සමාජිකත්වය දරන්නේ ප්‍රීති පද්මන් සූරසේන මැතිතුමා අභියාචනාධිකරණයේ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරතුමා ඒ වගේම ආමේන්ද්‍ර සෙනවිරත්න මැතිතුමා මහාධිකරණ විනිශ්චයකාර ඒ වගේම ගිහාන් කුලතුංග මැතිතුමා මහාධිකරණ විනිශ්චකාර අතුල කළුආරච්චි මැතිතුමා මහාධිකරණ විනිශ්චකාර එවැගේම පී.ඒ. ප්‍රේමතිලක මැතිතුමා විශ්‍රාමික විගණකාධිපති ඉතාම ඉහළ ඉතාම ශ්‍රේෂ්ඨ ඉතාම ඉහළ ගෞරවයට ලක්වෙච්ච නීති ක්ෂේත්‍රයේ ඉහළම මට්ටමේ විනිශ්චකාරවරු සහ විශ්‍රාමලත් විගණකාධිපතිවරයෙක් තමයි මේ ක්‍රියාවලියට සම්බන්ධ වෙලා ඉන්නේ මේ තීරණ අරගෙන තියෙන්නේ මොකද්ද තීරණය පර්සි මහේන්ද රාජපක්ෂ 6 වෙනි වග උත්තරකරු 6 වන දැන්වීමලත් පාර්ශවය දූෂණය වරදට වරදකරු කියලා එතුමා කියනවා ඒ දූෂණයට දූෂණය වරදක වරදට වරදකරු කිරීම පිළිබඳ හේතු මෙහි නැහැ කියලා එතුමාට උදේ අර CD පටයක් දුන්න කිව්වනේ අන්නේ CD තැටියේ තියෙනවා ඒ පිළිබඳ අතුරු වාර්තාවේ තියෙනවා සාක්ෂි විශ්ලේෂණය කරලා එකින් එක අරගෙන කුමන හේතු මතද මහින්ද රාජපක්ෂ මේ රුපියල් 30 කෝටියකට අධික දැවැන්ත මුදලක් රටට අහිමි කිරීම සහ දූෂණය කිරීම වරද සිද්ධ කළා තියෙන කියලා. දැන් එතුමට හොරකම කියන්නේ එතුමා මම දන්නේ නැහැ මහේස්සත් ස්වාමී හෝ මහා අධිකරණයක රාජකාරිය කරපු නීති මහත්තයෙක් නෙමෙයි. එතුමා අව්‍යාජන අධිකරණයේ ජේසු නීති මහත්මෙක් සමග කාලයක් වැඩ කරලා තිබුණා අපි ගරු කරනවා. හැබැයි මේ ඔය හොරකම කියලා කියන්නේ මේ කොහෙන් හරි හොරකම් කරන එක ඒ කියන්නේ මුදලක් අරගෙන හොරකම් කරන් පැනලා යන එක විතරක් නෙමෙයි ආ දැන් බැඳුම් කර කියන්නේ එහෙම එකද ඒ වගේ තමයි මේ රජයට අත් වෙන්න ඇස් බැල්මට තිබිච්ච කෝටි ප්‍රකෝටි ගණන් මුදල් අහිමි කරපු එක එච්චරයි මේක තියෙන්නේ ඒ නිසා මේක වැදගත්කම තමයි කරු සභාපතිතුමනි දැන් මහේ පර්සි මහේන්ද රාජපක්ෂ මැතිතුමා 6 වන දැන්වීමලත් පාර්ශවය මොකක්ද මේ කළ තියෙන බරද තමන්ගේ ජනාධිපති වරණේ ඒ කියන්නේ තමන්ගේම තමන්ගේ ආත්මලාභයට තමන් අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වෙලා තියෙන ජනාධිපති වරණේ තමන්ට අයුතු ලාභයක් ලබා ගන්නයි තමන්ගේ විරුද්ධවාදියා වන මෛත්‍රීපාල සිරිසේන එවකට අපේක්ෂකතුමාට අයුතු පාඩුවක් සිදු කරන්නයි තමයි මේ ක්‍රියාවලිය සිද්ධ කරලා තියෙන්නේ එතකොට මේ අපි නොදැන වෙන කෙනෙක් අපේ සේවකයෙක් එහෙම කතාවක් නෙමෙයි මේ කුමන්ත්‍රණය එතන ඉන්නේ එනිසා කිසිම ගැළවීමක් නැහැ ගරු සභාපතිතුමනි නිශ්චිතවම පළවෙනි වතාවට දැන් හැමෝම අපි කවුරුත් දැනන් හිටියා එතුමගේ පාලනය දූෂිතයි කියලා අපි කවුරුත් දැනන් හිටියා එතුමගේ සහෝදරය දූෂිතයි කියලා අපි කවුරුත් දැනන් හිටියා එතුමගේ නිලධාරීන් දූෂිතයි කියලා හැබැයි කවුරුත් මීට කලින් පර්සි මහේන්ද රාජපක්ෂ මැතිතුමා පෞද්ගලිකව දූෂිතයෙක් බවට නිගමනය කළ තිබුණේ නැහැ අධිකරණමේ බලයක් ඇති අපි කියනවා ක්වාසයි ජුඩිෂියල් කියලා අර්ධ අධිකරණමේ බලයක් ඇති විශිෂ්ට වූ විනිශ්චකාරවරුන්ගෙන් සමන්විත ආයතනයක් විසින් තමයි මේ 6 වන වග උත්තරකාර වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා දූෂිතයෙක් බව තීරණය කළා තියෙන්නේ එපමණක් නෙමෙයි ගරු සභාපතිතුමනි බැසිල් රාජපක්ෂ දූෂිතයෙක් බව මේ වර්තාවේ තීරණය කළා තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ දූෂිතයෙක් බව මේ වර්තාවේ තීරණය කළා තියෙන්නේ ඒ වගේම නාමල් රාජපක්ෂ දූෂිතයෙක් බව මේ වර්තාවේ තීරණය කළා තියෙන්නේ ඒ වගේම මේ සභාවේ මන්ත්‍රීතුමෙක් ඉන්නවා මේ වෙලාවේ එතුමා නිදි එතුමාගේ නමත් මෙහි තිබෙනවා දූෂිතයෙක් බව තීරණය කළා ආ එතකොට මම නම කිව්වේ නැවත් මට ඔබතුමාට තේරෙනවා කවුද කියලා එතකොට එතුමා අවදින් ඉන්න බව පේන්නේ එතකොට සමහර එතුමා අපි ස්තුතිවන්ත වෙන අඩු ගානේ මේ අපි කියන දේවල් අහගෙන ඉන්නවත් ඔබතුමා ඉඳීම ගැන මොකද සමහරුන්ට මෙයාට මූණ දෙන්නවත් ශක්තියක් නැහැ එතකොට දැන් මොකක්ද මේ කොමිෂන් සභාව තීරණය කළා තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තය සම්බන්ධ මෙතන බරපතල වරදක් වෙලා තියෙනවා අල්ලස් පනතේ 70 වන වගන්තියට යටන දූෂණේ වරද සිද්ධ කරලා තියෙනවා ඒක නිසා මොහුට විරුද්ධව මහාධිකරණේ නඩු පවරනු එක ඊට පස්සේ කොමිසම තව ඉස්සරහට විශ්ලේෂණය කරනවා කියනවා මෙවැනි වරදකට වරදකරු වුණොත් ලැබෙන සිර දඬුවමට අමතරව අවුරුදු 7ක සිවිල් අයිතිවාසිකම් අහිමි වෙනවා නැත්නම් ප්‍රජා අයිතිවාසිකම් අහිමි වෙනවා මේ වார்த்தාවේ කියනවා ගරු සභාපතිතුමනි බොහොම පැහැදිලිව කාරණා කීපයක් මොකක්ද ඒ කියන්නේ මම උපුටා දක්වන්න දැන් මේවත් මෙහෙමත් මේ පිටුව තියෙනවා ධර්ම මේක හරි ස්ටයිල් එක වගේ දැන් අහන පිටුව තියෙනවද කියලා හරි මේ එකට ගන්න දැන් අලුත් කතාවක් පිටුව තිබේද මෙහෙමයි කියන්නේ 148 වෙනි පිටුව සභාපතිතුමා මෙම පරීක්ෂණයට අදාළ සිද්ධියේදී 6 වන දැන්වීමලත් පාර්ශවකරු විසින් ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ විසින් පත් කරන ලද සභාපතිවරයා වන 1 වන දැන්වීමලත් පාර්ශවක අනුර සිරිවර්ධන 100%ක් රජයේ කොටස් ඇති ස්වාධීන රූපවාහිනී ආයතනයේ තමන්ගේ පුද්ගලික දේපලක් ලෙස සලකා රජයට පාඩු කරමින් මෙම දූෂණය නැමැති වරද සිදු කර ඇති බව පෙනියයි මේක වෙන කවුරුත් ගැන කියනව නෙමෙයි මේ කියන්නේ අපි හිටපු ජනාධිපතිතුමා වර්තමාන කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රීතුමා ගැන 6 වන දැන්වීමලත් පාර්ශවය ලත් පාර්ශවයේ දයාකාරයම දූෂණයට කුමන්ත්‍රණය කිරීමේ වරද සිදු කර ඇත. තුනසා හතරවන දැන්ලියත් පාර්ශවයන්ද දූෂණය නැමැති වරද සහ දූෂණයට අනුබල දීමද දූෂණයට කුමන්ත්‍රණය කිරීමද විවිධ අවස්ථා යටතේ සිදු කර තිබුවා පිණියයි. මෙවැනි වැරදි සිදු කළ අය රට වෙනුවෙන් සහ රටේ ජනතාව වෙනුවෙන් සේවයක් සිදු කරතයි අපේක්ෂා කළ නොහැක. කවුරු ගැනද මේ කොමිෂන් සභාවේ අභියාචන දක්වන නිෂ්කාරු කියන්නේ? මහින්ද රාජපක්ෂ මහත්මයාත් ඇතුළු මේ වගඋත්තරකාරව 6 දෙනා ගැන කියන්නේ. මොකද කියන්නේ? මෙවැනි වැරදි සිදු කළ අය රට වෙනුවෙන් සහ රටේ ජනතාව වෙනුවෙන් සේවයක් සිදු කරතයි අපේක්ෂා කළ නොහැක. ඒ අනුව වසර 7කින් පසුව හෝ එවැනි වැරදි වලට වරදකරු වූ දේශපාලනඥයන්ට, මේ කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා ගැන, ව්‍යවස්ථාදායකයේ නියෝජිතයන් වශයෙන් හෝ ව්‍යවස්ථාපිත මණ්ඩලයන්ගේ නිලධරයන් වශයෙන් පත්වීමට අවස්ථාව ලබා දීම නුසුදුසු බව මේ කොමිෂන් සභාවේ අදහසයි. දැන් මේක මේ විරුද්ධ පක්ෂයේ ඉන්න අපි හරි ආ එහෙම නැත්නම් එතුමට පෞද්ගලිකව හිතවත් අයගේ කතාවක් නෙමෙයි. මේ ගරු ජනාධිපතිතුමාගේ නියමයෙන් පත් කරපු වර්තමානයේ දූරදරණ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගෙන් සහ විගණකාධිපතිවරුන්ගෙන් සමන්විත උත්තරීතර වූ විනිශ්චය මණ්ඩලයක් විසින් තමයි මෙහෙම කියන්නේ. මොකද කියන්නේ? මෙවැනි අයට තව දුරටත් දුර දරන දෙන්න එපා කියලා කියනවා. ඒ අනුව මෙම කොමිෂන් සභාව නිර්දේශ කරනු ලබන්නේ ඉහත ව්‍යවස්ථාවල දක්වා ඇති ලෙසට වරදකරුවන් වූ අය එසේ වරදකරු කිරීමෙන් පසු කිසිම අවස්ථාවක ඒකයි මේ ජීවිත කාලෙම කියලා මේ මාධ්‍යවල පළවෙන්නේ කිසිම අවස්ථාවක මහජන නියෝජිතයන් වශයෙන් පත්වීම හෝ මහජන නියෝජිතයන් වශයෙන් පත්වීම සඳහා අපේක්ෂකයන් වශයෙන් ඉදිරිපත් වීම, ඒ කියන්නේ අපේක්ෂකෙක් වෙන්න දෙන්න තියෙනවා, නුසුදුසු බව වන නීති සම්පාදනය කිරීම අවශ්‍ය බව. දැන් උදැසන මහින්ද අමරවීර මැතිතුමා කිව්වා සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජායිතිවාසිකම් අහිමි කළා වගේ අපි මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ප්‍රජායිතිවාසිකම් අහිමි කරන්න දෙන්නේ නැහැ කියලා. ඇත්ත වශයෙන්ම අපි එතුමට සමග එකඟ වෙනවා. ප්‍රජා අයිතිවාසිකම් අහිමි කිරීම සඳහා ඌ මාර්ගය, ඒ කියන්නේ ජනාධිපති පරීක්ෂණ සභාව කොමිෂන් සභාවක් විසින් පරීක්ෂා කරලා නිගමන උඩන ලැබිලා ඒ නිගමන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුව සම්මත කරලා පාර්ලිමේන්තුව හරහා ප්‍රජා අයිතිවාසිකම් අහිමි කිරීම කියන ක්‍රියාදාමය තමයි සිරිමා බණ්ඩාරනායක මෙතනිය හා සම්බන්ධව ගත්ත ක්‍රියාමාර්ගය. අපි විශ්වාස කරන්නේ නැහැ ඒ ක්‍රියාමාර්ගය. ඒක සුදුසු අවස්ථාවක් තියෙන පුළුවන්. නමුත් මේ අවස්ථාවට අපි ඒක පාවිච්චි කරන්නේ නැහැ. අපේ ස්ථාවරය තමයි එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය තමයි මේ කාරණා සම්බන්ධව ඉතාම පැහැදිලිව සාක්ෂි ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ වගේම ඉතාම පැහැදිලිව නිර්දේශ ඉදිරිපත් වෙලා තියෙනවා. වරද කරුයි කියලා ඉර හඳ වගේ පේන විදිහට නිශ්චිත නිගමන කරලා තියෙනවා අභියාචනාධිකරණයේ ශ්‍රේෂ්ඨ විනිශ්චයකාර මණ්ඩලයක් විසින්. එවින වෙලාවක දැන් කළ යුතු වන්නේ වහාම අපි අලුතෙන් පිහිටවන දූෂණ විරෝධී මහාධිකරණයේ මේ නඩු අහලා ළඟ ළඟ දිනවල නඩු අහලා මේ නඩුව විභාග කරලා තීන්දුවක් දෙන එකයි. එතුමා අහිංසක නම් නිදහස්, වරද කරු නම් සිරදඬුවම්. ඒ වගේම අපි යෝජනා කරනවා මේ කොමිෂන් සභාව විසින් කළ තියෙන නිර්දේශ, ඒ කියන්නේ දේශපාලනඥයෙක් ඒ වගේම රජයේ නිලධාරියෙක් මේ ආකාරයේ දූෂණයේ වරදකට වරද කරු නම් වසර 7කට ඔහුගේ සිවිල් අයිතිවාසිකම් අහිමි කිරීම ප්‍රමාණවත් නැති බව අපි පිළිගන්නවා. දූෂණයේ වරදර දේශපාලනඥයෙක් වරද කරු වෙනවා නම් ජීවිත කාලයම මහජන ධූරයක් දැරීමෙන් දේශපාලනයෙන් ඔහු ඈත් කර තැබිය යුතුමයි. එලෙස ඒ සඳහා අල්ලස් පනත සංශෝධනය වෙන්න ඕනේ. ඒ සඳහා සුදුසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන සංශෝධනය වෙන්න අවශ්‍යයි. ඒ අනුව ගරු සභාපතිතුමනි අපි යෝජනා කරනවා මහින්ද රාජපක්ෂ මහත්තයා ගැන හිතලා නෙමෙයි, එවැනි බොහෝ දෙනෙක් සිටින නිසා, ඒ වගේම එවැනි අය අනාගතයේ බිහිවන්න පුළුවන් නිසා ඒ සියලු දෙනාටම අදාළ වන පරිදි මේ අවුරුදු 7 නෙමෙයි ජීවිත කාලය දක්වාම ප්‍රජා අයිතිවාසිකම් අහිමි කිරීම සඳහා වූ නව නීති පැනවීමට මේ පාර්ලිමේන්තුව වහාම කඩිනමින් කටයුතු කළ යුතුයි කියලා අපි කියන්න කැමති කරු සභාපතිතුමනි.
තව විනාඩි දෙකක්
තියෙනවා. ඒ වගේම කරු සභාපතිතුමනි දැන් මෙතන තව ප්‍රශ්නයක් තියෙනවා. අර ලොකු චෝදනාවක් තියෙනවා. ඒ තමයි මේ චෝදනාව එල්ලවන්නේ මේ රාජපක්ෂ කෙනෙක්ට විරුද්ධව නං ඒ චෝදනාව එල්ලවන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට විරුද්ධව නං ඒ චෝදනාව දැන් මෙතනත් වරදකරු කරලා තියෙනවා. අවන්ගාඩ් සම්බන්ධව ගෝඨාභය රාජපක්ෂ, එතකොට බැසිල් රාජපක්ෂ, දැන් මෙහෙම මේ රාජපක්ෂ කෙනෙක්ට විශේෂයෙන්ම ගෝඨාභය සහ මහින්ද රාජපක්ෂ දෙදෙනාට විරුද්ධව චෝදනාවක් එල්ලනකොට, අපරාධ චෝදනාවක් එල්ලනකොට නීතිය අමුතුයි. නීතිය නැවෙනවා. ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්න කියලා මේ රටේ නීතිපතිවරයා ඉතාම සැලකිල්ලෙන් හිතුවා. අනිවාර්යයෙන්ම කරු සභාපතිතුමනි, ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ රටේ කවුරුත් දන්න කෙනෙක්. එතුමා මේ රටේ ඉහළ ධූරයන් දරපු කෙනෙක්. ඒ වගේම මේ රටේ දේශපාලන ක්‍රියාදාමය තුලත් ඉතා වැදගත් චරිතයක්. කවදක්වත් නීතිපති දෙපාර්තමේන්තුව එතුමා සම්බන්ධ නිගමනයක් ගනිද්දී නොසලකිල්ලෙන් නිගමනයක් ගන්නේ නැහැ. ඒතොර නීතිපතිවරයා රටේ පොලිස්පතිවරයාට නියම කළා තියද්දි වහාම අත්අඩංගුවට ගන්න කියලා හැබැයි එතකොට නීතිය නැවෙනවා. සාමාන්‍ය අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය වෙන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා දැන් එකත් අපේ ගම්මන්පිල මැතිතුමා කියලා තිබුණා මේ හිටපු ජනාධිපතිලාට රටේ අපරාධ නීතිය අදාළ වෙන්නේ නැහැ කියලා. මට මේවදින් තේරුම් කරලා දෙන්න මොකක් හරි වෙන ආපසර නීති විද්‍යාලයේ එකේ මේ පළවෙනි වසරේ ඉඳලා යවන්න ඕන අපරාධ නීති ඉගෙන ගන්න. ගරු සභාපතිතුමනි ජනාධිපතිවරයෙක් දූරධර්ණ කාලය තුල ඔහුට විරුද්ධ නඩු පවරන්න බෑ. නමුත් දූරධර්ණ කාලය තුල වරදක් කළොත් එහෙම දූරය අහිමි වීමෙන් පස්සේ එක්කෝ දෝෂාභියෝගෙන් අයින් කරාට පස්සේ එක්කෝ දූරය දූරෙන් ඉවත් වුණාට පස්සේ ඔහුට විරුද්ධව ඒ කරපු වරදර රටේ නීති අනුව දඬුවම් කරන්න පුළුවන්. සිවිල් සහ අපරාධ කියන වගකීම් දෙකම පැවරෙනවා. මීට කලින් වෝටර්ස් නඩුවේදී චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය පිළිබඳ මේ ප්‍රශ්නේ සාකච්ඡාවට ලක් වුණා. ලක් වෙලා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කරා චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය හා සම්බන්ධව අපරාධ පරීක්ෂණ කරන්න අවශ්‍යයි කියලා. එතුමිට විරුද්ධ නඩු පැවරුවේ නැහැ. නමුත් එතුමිට විරුද්ධ සාක්ෂි තිබුණා නම් ඒ අවස්ථාවේ නඩු පවරනවා. ඒ නිසා මේ හිටපු ජනාධිපති උනත් වරදකරු කරලා තියෙනවා නම් ඒ වරදට නිසි ලෙස දඬුවම් ලැබිය යුතුමයි. එහෙමනම් මේ රටේ අදහසක් තියෙනවා. මේ රාජපක්ෂවරුන් විශේෂයෙන්ම ගෝඨාභය සහ විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ දෙදෙනා සම්බන්ධව මේ නීතිය ක්‍රියාත්මක වීමේදී යම් ආකාරයක ආපස්සට ඇදිල්ලක් තියෙනවා කියලා. මම බොහොම වගකීමෙන් කියනවා එහෙම ආපස්සට ඇදිල්ලක් තියෙනවා නම් ඒ ඇදිල්ලට එක්සත් ජාතික පක්ෂයවත් අගමැතිතුමාවක් නීතිය සාමයේ අමැතිතුමාවත් මේකට කිසිම සම්බන්ධයක් නැහැ. එහෙම ඇදිල්ලක් තියෙනවා නම් තියෙන්නේ වෙන තැනක තියෙන. ඒ නිසා මේ රටේ ජනතාව ඒක තේරුම් ගත යුතුයි. මේ රටේ ජනතාව කවුද මේ අපරාධකරුවන් කිලිබඳ ප්‍රශ්නේ තේරුම් අද වෙනකොට ඔය මිග් සිද්ධුවීම සම්බන්ධව ගරු සභාපතිතුමනි වගකීතු ප්‍රධාන පුද්ගලයා කට්ටි පණවෙමින් ඉන්න මේක අතරමැදියා. මොකද යුක්‍රේනයේ අධ්‍යාපන ලැබුව යුක්‍රේනයේ ලිපිණේ තියෙන යුක්‍රේනයේ පුරවැසියකම තියෙනවායි කියන අද ඒ සම්බන්ධ වගකීතුම පුද්ගලයා අපිට අද එක්සත් අරාබි එමිරාජ්‍යද අතරංගොඩ ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ අපේ ගෝඨාභය රාජපක්ෂ මහත්මගේ ඥාතියා, ඒ මහින්ද රාජපක්ෂ මහත්මගේ ඥාතියා අද රටේ නීතිය ක්‍රියාත්මක වෙනවා. රටේ නීතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය ඒ රෝද කරක වෙනවා. හැබැයි වැදගත් වන්නේ අපේ ලසන්ත වික්‍රමතුංග ජීවිතයේ පිදුවේ ලසන්ත වික්‍රමතුංග මහා පාරේ මහදවල් මරලා දැම්මේ ඔය මිග් වංචාව පිළිබඳ එළිදරව් කරපු නිසා. ඒක තමයි සත්‍ය తత్వේ. රුසියාවේ සිටපු තානාපතිවරයා ඔහු මේ සිදුවීම පිළිබඳ ඔහු තමයි අතරමැදියා. ඔහු තමයි මේකේ මොලකාරයා. ඒ නිසා ඔහු අත්අඩංගුවට ගත්තට පස්සේ මේ ලසන්තගේ මිනීමරුව පිළිබඳවත් නිවැරදි තොරතුරු සත්‍ය තොරතුරු අපිට එළදරව් කරගන්න පුළුවන් වේ කියලා අපි විශ්වාස කරනවා. ගරු සභාපතිතුමනි මේ කිසිම අපරාධ කරුවෙකුට ලෝකේ සැඟවෙන්න පුළුවන් කමක් නැහැ. එකතකින් නීතියේ ක්‍රියාදාමයේ ක්‍රියාත්මක වෙනවා. අනෙක් අතට අපි අද අපේ රටේ මොනතරම් අඩුපාඩු තිබ්බත් කොච්චර ප්‍රමාද වුණත් එදා අපි වෙච්ච පොරොන්දුව 2015 වෙච්ච පොරොන්දුව නීතිය සැමට එකලස ක්‍රියාත්මක වෙනවා කියන කාරණය අපි පෙන්නුම් කළා තියෙනවා. රටේ ඉහළම නිලධාරීන් ඉහළම දුරදරණ නිලධාරීන් අධිකරණ ක්‍රියාදාමයට අවනතව පෙන්නුම් කළා තියෙනවා. එනිසා අපි දැන් කළ යුතු වන්නේ මේ රටේ මේ අපරාධ හා සම්බන්ධව ඉන්න දේශපාලනඥයන් දේශපාලනඥයන් නොවන පුද්ගලයන් ව්‍යාපාරිකයන් ඒ සියලු දෙනාම ඒ නීතියේ ඉදිරියට ගෙනල්ලා ඒ සියලු දෙනාටම නීතිය දඬුවම් පමුණවන්න ඕනේ. එනිසා මේ අපි බොන් කොමිසම හා සම්බන්ධ ප්‍රමාණවත් වැදගත්කමකින් මේ බරපතල අපරාධ දූෂණ කොමිසම පිළිබඳව ඒ වාර්තා පිළිබඳ කටයුතු කළ යුතු වෙනවා. එනිසා තමන්ගේ මෙතන ඉන්නවා තමන්ගේ යාළුවෝ එකට කාබ්බී බිනුසු කියනක බලන්න නැතුව ඒ සියලු දෙනාට විරුද්ධව එක හා සමානව නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව අපි දැඩි ලෙස කටයුතු කළ යුතුව තිබෙනවා. එනිසා මේ කාරණය පිළිබඳ කිසිම ආකාරයක පසුපසට දෙන්න අපි දෙන්නේ නැහැ. මේ ආණ්ඩුවේ ප්‍රධාන පංගුකාර පක්ෂය අපි. මේ රටේ නායකත්වය මේ රටේ ජනවරම අපටයි තිබෙන්නේ. ඒ ජනවරම තුළ මේ පළාත් පාලන මැතිවරණය තුළ ගරු සභාපතිතුමනි අපි දන්නවා මේ රටේ ජනතාව එක දෙයක් දන්නෝ. මේ රට තුළ යහ පාලනයක් ඇති කරන්න එක්සත් ජාතික පක්ෂයේ කැපවීමගේ පිළිබඳ මේ රටේ ජනතාවට විශ්වාසයක් තියෙනවා. අද මේ මොහොතේ ක්‍රියාකාරී දේශපාලනය තුළ ඉන්න ප්‍රතිපත්තිගරුක ප්‍රතිපත්තියක් තියෙන එක ස්ථාවරයක ඉන්න කට කැපුවත් බොරු කියන්නේ නැති නායකයෙක් ඉන්න පක්ෂය තමයි එක්සත් ජාතික පක්ෂය. ඒ එක්සත් ජාතික පක්ෂය අද ගම්මට්ටමේ බිම්මට්ටමේ දැවැන්ත බලයක් ගොඩනගෙන තියෙනවා. ඒ දැවැන්ත බලය හරහා ඒ මහජනතාවගේ අනුමැතිය හරහා මේ රටේ යහපාලන ක්‍රියාදාමය තවත් ශක්තිමත් කළා, ආර්ථිකය ශක්තිමත් කළා, මේ රට ගොඩ ගන්න අපි ක්‍රියා කරනවා. ඒ වගේම ජනතාවගේ අපේක්ෂාව මේ රටේ දුප්පත් පොඩි මිනිහා වගේම මධ්‍යම පාන්තිකයත් සියලු දෙනාගේම අපේක්ෂාව නීතිය ඉක්මනින් ක්‍රියාත්මක කිරීම. අපි කනගාටු වෙනවා සිදුවී ඇති ප්‍රමාදයන් පිළිබඳව. නමුත් නීතියේ ආධිපත්‍ය නොමැතිව තිබූ රටක ගරු සභාපතිතුමනි නීති ආධිපත්‍ය අධිකරණයක ලේසි වැඩක් නෙමෙයි. ඒ හොරකම්මට සම්බන්ධ මිනිස්සු මෙරට ඉහළ දූර දරනකොට මෙර හොරකම්මට සම්බන්ධ මිනිස්සු මෙරටේ දේශපාලන බලාධිකාරිය තුල ඉහළ තැන්වල ඉන්නකොට මේ නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක කරන රජයේ නිලධාරීන්ට නීතිපතිතුමාට විනිශ්චයකාරවරුන්ට ඇති වෙන පීඩනය අපිට තේරුම් ගන්න පුළුවන්. නමුත් අපි අද මෙරටේ වාතාවරණයක් ඇති කරලා තියෙනවා මෙරටේ නීතිය ක්‍රියාත්මක කිරීම හා සම්බන්ධ ඒ අවශ්‍ය කරන ඒ අවශ්‍ය වන්නා වූ ඒ සියලු වාතාවරණ අපි ඇති කරලා තියෙනවා නීතිපති දෙපාර්තමේන්තුව නිලධාරීන්ට නිර්භීතව ප්‍රශ්න කරන්නට පැමිණිල්ල මෙහෙවන්නට මෙරටේ විනිශ්චයකාරවරුන්ට ස්වාධීනව තීන්දුව දෙන්නට අද පසුබිමක් ඇති කරලා තියෙනවා. ඒ වගේම මෙරටේ පුරවැසියට බය නැතුව ඇවිල්ලා මෙරටේ ඕනම තරාතිරම කෙනෙකුට විරුද්ධව කතා කරන්න අවශ්‍ය පසුබිම ඇති කරලා තියෙනවා. ඒ වගේම මාධ්‍ය නිදහස අපි තහවුරු කරලා තියෙනවා. සමහර වෙලාවට අපිට හිතෙනවා මාධ්‍ය නිදහස ඕන්ට වඩා වැඩිද කියලා. සමහර වෙලාවට අපි කෙරෙහි අසාධාරණ විවේචනයක් කරනවා. එසේ වුවත් ගරු සභාපතිතුමනි අපි ඒ වගේ උපේක්ෂාවෙන් බලමින් අද සිදුවී ඇති ආකාරයටම සත්‍ය කවදා හෝ එළිදරව් වෙනවා කියන ඒ ප්‍රතිපත්තිය මත ක්‍රියා කරමින් අද අපිට හොඳ කලක් ඇවිල්ලා තියෙනවා. බොන් කොමිසම් මගින් එක්සත් ජාතික පක්ෂයත් අපේ නායකයන්වත් 100%ක් නිදහස් කර තිබෙනවා. ඒ වගේම මහා පරිමාණ දූෂණ කොමිසම් මගින් පහුගිය ආණ්ඩුවේ අද ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න නායකයන් බොහෝ දෙනෙකු ඔවුන්ගේ අවසාන නවාතන සුපිරිගේ බවට පත් කරන තැනට අද මේ පාර විවෘත කරලා තියෙනවා. නිසා මම ජනතාවට කියන්නේ බලාපොරොත්තු තබාගෙන ඉන්න, බලාපොරොත්තු සහගතව ඉන්න. අපි මේ ඔබට පොරොන්දු දේ 2015 පොරොන්දු දේ ප්‍රමාද වූ නමුත් අපි ඒ ඉක්මනින් මිටු කරනවා. ඒ වෙනුවෙන් අපි පෙනී ඉන්නවා කියන කාරණය වගකීමෙන් කියමින් අතර වෙනවා.
බොහොම ස්තුතියි.